ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
අද දවසේ අපි කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව, විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව ඇතුළුව යුරෝපය, ඒ වගේම ඇමරිකාව, කැනඩාව විවිධාකාරයේ සංක්‍රමණික කටයුතුවලට, ඒ වගේම ජාත්‍යන්තර ශිෂ්‍යයින්ට වැදගත්තන ලෝකයේ ඉතාමත්ම ප්‍රකට ප්‍රසිද්ධ ඉංග්‍රීසි පරීක්ෂණ විභාගයක් තියෙනවා. මේ පරීක්ෂණ විභාගය PTE Academic කියලා හඳුන්වන්නේ. ඉතින් මේ PTE Academic ඉංග්‍රීසි පරීක්ෂණයට වෙනස්කම් කිහිපයක් එකතු වුණා පසුගිය නොවැම්බර් 16 වෙනිදා ඉඳලා. ඒ වෙනස්කම් මොනවද, මේ වෙනස්කම් හරහා ඒ විභාග අපේක්ෂකින්ට ඒවා බලපාන ආකාරය කොහොමද කියලා කතා කරන්නයි දැන් අපි සූදානම් වන්නේ. මේ සඳහා අපි ආරාධනා කරා මෙල්බන් නුවර වෘත්තීය PTE උපදේශක ඉෂාන් පෙතියාගුඩ මහතාට. ඉෂාන්, අයිබෝවන් සුබෝදෑසනක් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට.
සුබෝදෑසනක් මදුර, අයිබෝවන්.
ඉෂාන්, අපි සාකච්ඡාවට ප්‍රවේශයක් විදියට මුලින්ම දැන කියාගෙන ඉමු, පැහැදිලි කරගෙන ඉමු, මේ පහුගිය නොවැම්බර් 16 වෙනිදා ඉඳලා මේ PTE ඉංග්‍රීසි පරීක්ෂණයට සිද්ධ කරපු වෙනස්කම් මොනවද කියලා.
ඔව් මදුර, දැන් එතින්දී මම මුලින්ම පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ මොනවද PTE විභාගයේ පසුගිය විභාගයේ සිට මේ විභාගයේ දක්වා වෙනස්කම් නොවුනේ කියන එක. ඒක පැහැදිලි කරාම මං හිතන්නේ අනිත් කොටස් ටික අපිට පැහැදිලි කරගන්න එක ලේසි වෙයි. වෙනසක් වෙලා නැති දේ තමයි පළවෙනිම කියනවා නම් පරීක්ෂණයේ දුෂ්කරතාවය, නැත්නම් එක්සෑම් එකේ ඩිෆිකල්ටි එක වෙනස් කරලා නැහැ. දැනට යම් කිසි ඩිෆිකල්ටි ලෙවල් එකක් තිබුණා නම් ඒ ලෙවල් එක වෙනසක් සිදු කරලා නැහැ. ඒක හොඳ ආරංචියක් ශිෂ්‍යයන්ට. දෙවෙනි එක තමයි අපි දන්නවා PTE විභාගයේ ස්පීකින්, රයිටින්, රීඩින්, ලිස්නින් කියන කාණ්ඩ හතරට ලකුණු හම්බෙනවා. ඒ කාණ්ඩ හතර යටතේ ප්‍රශ්න අයිතම 20ක් ලැබෙනවා. ඒ ප්‍රශ්න අයිතම 20ේ නැත්නම් අපි කියනවා types of questions කියලා, ඒ ප්‍රශ්න අයිතම 20ේ කිසිම වෙනසක් සිදු කරලා නැහැ. ඊට පස්සේ මේ PTE වලට ගන්න තියෙන ලකුණු අවශ්‍යතාවය, කඩයිම් ලකුණු අවශ්‍යතාවය, දැන් අපි දන්නවා PTE ලකුණු 50ක් ගත්තොත් ඒක IELTS වල ලකුණු 6කට. ඊට පස්සේ IELTS වල 7ක් වෙන්න නම් 65ක්, IELTS වල 8ක් වෙන්න නම් 79ක්. මේ කියන ලකුණු කඩයිම් ලකුණු සීමාවන්ගේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඉතින් මේක සුබ ආරංචියක් ශිෂ්‍යයන්ට. එතකොට මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියන එක අපි සලකලා බැලුවොත් එහෙම පරීක්ෂණ කාලය නැත්නම් ටෙස්ට් ඩියුරේෂන් එක පැය දෙකකට අඩු කරලා තියෙනවා. පැය 3ක් 2:45ක් විතර කලින් අපිට සූදානම් වෙලා ඉන්න වුණා, දැන් පැය 2කට මේක සීමා කරලා තිනවා. ප්‍රශ්න සංඛ්‍යාව 70ත් 92ත් අතර සංඛ්‍යාවක් මීට කලින් ශිෂ්‍යයෝ මුහුණ දුන්නා, දැන් ඒ ප්‍රශ්න 52 සිට 73 දක්වා අතර සංඛ්‍යාවකට සාමාන්‍ය වශයෙන් අඩු කරලා තිනවා. ඊට පස්සේ අපි දන්නවා මේකේ රීඩින් සෙක්ෂන් එකකින් පස්සේ ලිස්නින් සෙක්ෂන් එක පටන් ගන්නකොට ඔප්ෂනල් බ්‍රේක් එකක් නැත්නම් විකල්ප විවේකයක් ලැබුණා විනාඩි 10ක. මේ විවේකය අයින් කරලා තියෙනවා. ඒකනේ ඒක විශේෂම බලපාන්නේ පැය දෙකකින් කොහොමද මේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ කරගන්නේ කියන එකට. ඊට පස්සේ තව දෙයක් වෙනවා තියෙනවා, ලකුණු වාර්තාව නැත්නම් ස්කෝර් රිපෝර්ට් එකේ අපියරන්ස් එක පෙනුම වෙනස් වෙලා තියෙනවා. එතනදී පුංචි සඳහනක් කරන්න අවශ්‍ය වෙනවා, මේ අපි කලින්ද ගත්තොත් එහෙම රිසල්ට් ෂීට් එකක්, රිසල්ට් ෂීට් එකේ අපිට කොටස් දෙකක් දකින්නට ලැබුණා. කමියුනිකේටිව් ස්කිල්ස් කියලා තියෙනවා, එතන තියෙනවා ලිස්නින්, රීඩින්, ස්පීකින් සහ රයිටින් වලට ඔබට ලකුණු ලැබුණේ කොහොමද කියන එක. ඊට අමතරව එතන තිබුණා තව කොටස් වර්ගයක්, ඒකට අපි කියනවා එනේබ්ලිං ස්කිල්ස් කියලා. එතන තිබුණා ග්‍රැමර්, ඔරල් ෆ්ලුවෙන්සි, ප්‍රනන්සියේෂන්, ස්පෙලිං, වොකැබුලරි, රිටන් ඩිස්කෝස්, මේවට ලකුණු ලබා ගත්තේ කොහොමද කියන එක. දැන් ඔබගේ ඉදිරියට ලැබෙන රිසල්ට් ෂීට් එකේදී මේ එනේබ්ලිං ස්කිල්ස් කියන කොටසට ලකුණු ලැබිච්ච ආකාරය සඳහනක් වෙන්නේ නැහැ. හැබැයි PTE උපදේශකවරයෙක් වශයෙන් මම එතනදී පුංචි සඳහනක් කරන්න අවශ්‍ය වෙනවා, දැන් මේ එනේබ්ලිං ස්කිල්ස් කියන කොටසට ලකුණු ලබා ගත්ත ආකාරය ගැන සඳහනක් නොවෙනකොට ඒක සමහර වෙලාවට ශිෂ්‍යයා පිළිබඳ හොඳ 탁සීරුවක් ගන්න අපිට අමාරු වෙනවා. ඒකට හේතුවක් තමයි ශිෂ්‍යෙක් ස්පීකින් කියන කොටසට ලකුණු අඩු වෙලා තියෙනවා නම් අපිට ඒක ගැන දැනගන්න පුළුවන් වෙනවා. එයාගේ ඔරල් ෆ්ලුවෙන්සි, ප්‍රනන්සියේෂන් කියන කොටස් දෙකට කොහොමද ලකුණු ලබා ගත්තේ. ඒ අනුව තමයි අර ප්‍රධාන ලිස්නින්, රීඩින්, ස්පීකින්, රයිටින් කියන කොටස් හතරට අපි ලකුණු ලබා ගත්ත ආකාරය ගැන දැනුමක්, අවබෝධයක් ලබා ගන්නේ, සහ ඔව් කොහොමද උපක්‍රම වෙනස් කළ යුත්තේ, කාලය කළමනාකරණය වෙනස් කළ යුත්තේ කියන පිළිබඳ තවදුරටත් උපදෙස් දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කොටස ලකුණු වර්තාවේ සඳහන් වෙන්නේ නැහැ. මේව තමයි ප්‍රධාන වශයෙන් එතකොට වෙනස්කම් සහ වෙනස් නොවුණු දෑ වශයෙන් මට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ, විශේෂයෙන්ම මේ නොවැම්බර් 16 වෙනිදාන් පස්සේ.
ඔව් හොඳයි ඉෂාන්, දැන් අපි පැරණි ක්‍රමයත් එක්ක සංසන්දනය කරොත් එහෙම, දැන් මේ නව වෙනස්කම් යටතේ නොවැම්බර් 16 වෙනිදා ඉඳලා මේ PTE ඉංග්‍රීසි පරීක්ෂණයේ විභාගයේ මේ ඉවත් කරලා තියෙන ප්‍රශ්න වර්ග සහ දැනට ඒ විදිහටම තිබෙන ප්‍රශ්න වර්ග මොනවද කියලාත් පැහැදිලි කිරීමක් කරමු.
ඒ ප්‍රශ්නය ගොඩක්ම වැදගත් ප්‍රශ්නයක් ශිෂ්‍යයන්ට, විශේෂයෙන්ම දැන් මම කලින් සඳහන් කළා ස්පීකින්, රයිටින්, රීඩින්, ලිස්නින් කියලා මේ කොටස් හතරක් තියෙනවා අපිට. ඒ කොටස් හතරට දාලා ප්‍රශ්න කාණ්ඩ වර්ග 20ක් තියෙනවා. මේ ප්‍රශ්න කාණ්ඩ වර්ග 20 කිසිම වෙනස්කමක් සිදු කළා නැහැ. හැබැයි ඒ ප්‍රශ්න කාණ්ඩ 20 යටතේ ලැබෙන ඉන්ඩිවිජුවල් නම්බර් ඔෆ් ක්වෙස්චන්ස් අපි කියනවා තනි තනි කාණ්ඩයට ලැබෙන ප්‍රශ්න සංඛ්‍යාවේ ප්‍රශ්න සංඛ්‍යාව අඩු කිරීමක් සිද්ධ කරලා තියෙනවා. එතකොට මෙතනදිත් අපි ආයෙ සැලකිලිමත් වෙන්න ඕන වෙන්නේ මොන ප්‍රශ්න වර්ගද අඩු කරලා තියෙන්නේ, මොන ප්‍රශ්න වර්ගවලටද වෙනස්කමක් සිදු කරලා නැති වෙන්නේ කියන එක. ඉතින් මෙතන වෙනස්කමක් සිදු කරලා නැති දේවල් ටික දැනගන්න එක වඩා වැදගත් වෙයි කියලා හිතනවා. එතකොට අපි ස්පීකින් කියන කොටස ගත්තොත් එහෙම රීඩ් අලවුඩ් රිපීට් සෙන්ටෙන්සස් කියන ප්‍රශ්න වෙනස්කමක් සිදු කරලා නැහැ, ප්‍රශ්න සංඛ්‍යාව එහෙමමයි. රයිටින් කොටසේදී එසේ එක ලියන එක ප්‍රශ්න එකක් හෝ දෙකක් වෙන්න පුළුවන්, දැන් ඒ විදිහටමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ රීඩින් කොටසට ආවම රීඕඩර් පැරග්‍රාෆ්, රීඩින් බ්ලැන්ක්ස් කියන රීඩින් බ්ලැන්ක්ස් වල වර්ග දෙකක් තියෙනවා, ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් සහ ඩ්‍රොප් ඩවුන් මෙතඩ් එක කියලා. ඒ ප්‍රශ්න වර්ගවල කිසිම වෙනසක් නැහැ. ලිස්නින් කොටසට ආවම ෆිලින් ද බ්ලැන්ක්ස්, හයිලයිටින් කරෙක් වර්ඩ්ස්, රයිට් ෆ්‍රොම් ඩික්ටේෂන් කියන කොටස් වල වෙනස්කම් කරලා නැහැ. ඉතින් ඒ හැරුණකොට අනිකුත් සියලුම ප්‍රශ්න වර්ග ටිකේ ප්‍රශ්න සංඛ්‍යාව යම් කිසි ප්‍රමාණයකට අඩු කරලා තිබෙනවා. ඒ නිසා තමයි සමස්තයක් විදියට ගත්තාම අපි ශිෂ්‍යෙක් මුහුණ දෙන ප්‍රශ්න සංඛ්‍යාව 70 92 අතර සාමාන්‍යයක සිට 52 73 අතර දක්වා සාමාන්‍යයකට අඩු වෙලා විභාගයේ පැය දෙකක් දක්වා කාලයකට අඩු වෙන්නේ. ඉතින් ප්‍රධාන ප්‍රශ්න වර්ග 20 එහෙමම තියෙනවා. ඒ අතරතුරේදී අවශ්‍ය අඩු කරලා තියෙන්නේ ඒ එක එක සමහර කාණ්ඩවල තිබුණ නම්බර් ඔෆ් ක්වෙස්චන්ස් ප්‍රමාණය විතරයි.
හොඳයි, අපි දැන් නව ක්‍රමයටතේ මේ වැඩි ලකුණු ලබා ගැනීමට තීරණාත්මක වන ප්‍රශ්න පිළිබඳවත් අපි කතා කරමු ඉෂාන්.
ඔව්, දැන් මෙතෙන්දි මදුර මුලින්ම හිතලා බලන්න වෙන්නේ මේ තීරණාත්මක ප්‍රශ්නයක් තීරණාත්මක වෙන්න හේතුව මොකක්ද කියන එක. ඒතර විශේෂයෙන්ම මේ PT විභාගයේ මම සඳහන් කරන්න කැමති PT විභාගය තීරණාත්මක විභාගයක් වෙන්නේ කාලය කළමනාකරණය සහ උපක්‍රම කළමනාකරණය කොහොමද කරගන්නේ කියලා. ටයිම් මැනේජ්මන්ට් ඇන්ඩ් ස්ට්‍රැටජි මැනේජ්මන්ට්. මේකත් එක්ක බැලුවාම කෙනෙක් ඇහුවොත් එහෙම වෘත්තීමේ වශයෙන් අපිට දෙන්න පුළුවන් උපදේශය මොකක්ද, වැඩාම වැදගත් ප්‍රශ්නේ මොකක්ද කියලා PT විභාගයේ ප්‍රශ්නාංක 20 රයිට් ෆ්‍රොම් ඩික්ටේෂන් එක තමයි ඔබට අවසානයේට විභාගයට ලැබෙන්නේ. එතනදී ඔබ කාලය සහ උපක්‍රම හරියට කල්පනාකරණය කරගෙන නොතිබුණොත් රයිට් ෆ්‍රොම් ඩික්ටේෂන් කියන කොටසට උත්තර ලියන්න වෙලාව මදි වෙනවා. ඒ කොටස මග ඇරුණොත් එහෙම ඔබට ලිස්නින් සහ රයිටින් කියන කොටස් දෙකටම ලකුණු 30 35 අතර සංඛ්‍යාවක් නැති වෙලා යනවා. 90කින් ලකුණු 30 35 අතර සංඛ්‍යාවක් නැති වෙලා යනවා. ඒතරේ මේක තමයි ප්‍රධානම ප්‍රශ්නය අපිට PT විභාගෙදි තියෙන්නේ. ඊට අමතරව ෆිලින් ද බ්ලැන්ක්ස් කියන කොටස ලිස්නින් වල තියෙනවා. ඒකෙදි ලකුණු 10 15 අතර සංඛ්‍යාවක් අපිට ලිස්නින් සහ රයිටින් වලට එකතු කරගන්න පුළුවන්. ඒ හැරුණකොට ලිස්නින් කොටසේ හයිලයිටින් කරෙක් වර්ඩ්ස් කියන ප්‍රශ්නයටත් යම්කිසි බර තැබීමක් කරන්න පුළුවන්. රීඩින් කොටසට ආවහම මේක අතිවිශේෂ අයිතමයක් විදිහට අපිට සලකන්නත් පුළුවන්. හේතුව තමයි රීඩින් බ්ලැන්ක්ස් වර්ග දෙකක් තියෙනවා, ඩ්‍රොප් ඩවුන් ලිස්ට් සහ ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කියන ප්‍රශ්න වර්ග දෙක. මේ ප්‍රශ්න වර්ග දෙකට ඔබට රීඩින් බ්ලැන්ක්ස් වල ඩ්‍රොප් ඩවුන් ලිස්ට් කියන කොටසේදී ලකුණු 25ක් 30ක් අනිවාර්යයෙන්ම රීඩින් ඇන්ඩ් රයිටින් කියන කොටසට ගන්න පුළුවන්. රීඩින් බ්ලැන්ක්ස් ගත්තාම ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කියන කොටසේදී ලකුණු 20ක් 25ක් අතර සංඛ්‍යාවක් රීඩින් කොටසට ගන්න පුළුවන්. ඒ අරුණකොට රීඕඩර් පැරග්‍රාෆ් කියන ප්‍රශ්නේ යම්කිසි බර තැබීමක් අපිට කරන්න පුළුවන්. ස්පීකින් කොටසට ආවහම නැවත වතාවක් රීඩ් අලවුඩ් රිපීට් සෙන්ටෙන්සස් කියන ප්‍රශ්න වර්ග දෙක ඉතා වැදගත්. රිපීට් සෙන්ටෙන්සස් කියන කොටසේදී ලකුණු 20ක් 25 අතර සංඛ්‍යාවක් ලිස්නින් සහ ස්පීකින් කියන කොටස් දෙකට ගන්න පුළුවන්. මෙතෙන්දි වඩා වැදගත් වෙන්නේ ඔබ සංසන්දනයක් කළොත් PT ආයතනය මගින් නිකුත් කළ පරණ සහ නව විෂය නිර්දේශය සංසන්දනය කළොත් මේ ප්‍රශ්න වර්ග ටිකේ කිසිම වෙනසක් සිදු කළා නැහැ. මේ ප්‍රශ්න සංඛ්‍යාවේ කිසිම වෙනසක් සිදු කළා නැහැ. එම නිසා මේ මම සඳහන් කරපු ප්‍රශ්න වර්ග ටික තමයි PT විභාගයක සාර්ථකත්වයේ රඳා පවතින ප්‍රශ්න වර්ග ටික, කාලය සහ උපක්‍රම කළමනාකරණය කළ යුතු ප්‍රශ්න වර්ග ටික. එතකොට මේ ටයිම් මැනේජ්මන්ට්, ස්ට්‍රැටජි මැනේජ්මන්ට් ඇන්ඩ් ස්කිල් මැනේජ්මන්ට් කියන කොටස් තුන එකතු කරගෙන තමයි PT විභාගය සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රධාන ප්‍රශ්න වර්ග වලට දැඩි අවධානයක් යොමු කරමින්.
හොඳයි ෂන්, අපි අවසාන වශයෙන් කතා කරමු මේ නව ක්‍රමය යටතේ PT ඉංග්‍රීසි පරීක්ෂණයේ කාලය කළමනා කරගත යුතු ආකාරය පිළිබඳව.
PT විභාගයේ මම මුලිනුත් සඳහන් කරා මෙය ඉංග්‍රීසි විභාගයකට වඩා ස්ට්‍රැටජි මැනේජ්මන්ට් ඇන්ඩ් ටයිම් මැනේජ්මන්ට් එක්සෑම් එකක්, කාලය කළමනාකරණය සහ උපක්‍රම කළමනාකරණය. එතකොට මේක නිසාම තමයි වැදගත්කමක් තියෙන ශිෂ්‍යෝ කොහොමද මේ සඳහා සූදානම් විය යුත්තේ කියන එක. සමහර ප්‍රශ්න වර්ග අපිට තියෙනවා මේ පීටි විභාගය තුළදී අපිව නොමග යවන්නට සූදානම් කරපු ප්‍රශ්න. විශාල කාලයක් වැය වෙනවා. නමුත් ලකුණු සංඛ්‍යාවකින් බැලුවම ඉතා කුඩා ලකුණු සංඛ්‍යාවක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. සමහර ප්‍රශ්න වර්ග තියෙනවා අපිට නෙගටිව් මාක්ස් හම්බ වෙනවා. ඍණ ලකුණු හම්බ වෙනවා. ඒත් මේ ඍණ ලකුණු වලට ශිෂ්‍යෝ හරියට දැනුවත් වෙලා නොතිබුණොත් කාලය ගොඩක් නාස්ති කරලා අවසාන වශයෙන් වෙනත් ප්‍රශ්න වලට යොමු කරගන්න තිබෙන කාලය අඩු වෙලා නමුත් අවසාන වශයෙන් අපිට ලැබෙන්නේ ලකුණු ඍණ ලකුණු සංඛ්‍යාවක හෝ බිඳුවක්. ඉතින් මේක නිසා සමහර ප්‍රශ්න වර්ග තියෙනවා අපි උපක්‍රමශීලීව ඉතා කෙටි පිළිතුරක් කෙටි උපක්‍රම භාවිතා කරලා සපයලා ඒ ඉතුරු වෙන කාලේ වෙනත් වඩා වැදගත් ප්‍රශ්න වර්ග වලට තියාගන්නවා. දැන් අපි මම එක උදාහරණයක් විදිහට කතා කළොත් රීඩින් සෙක්ෂන් එකේ තියෙනවා මල්ටිපල් චොයිස් මල්ටිපල් ආන්සර්ස් කියලා කොටසක් නෙගටිව් මාක්ස් හම්බ වෙනවා. නමුත් ඒ ප්‍රශ්නයක් ඉවර කරන්න විනාඩි 8 එක ප්‍රශ්නයකට විනාඩි 4ක් 5ක් විතර යන්න පුළුවන්. ඒ මත ඔබ හිටියොත් ඔබට රීඩින් බ්ලැන්ක්ස් කියන කොටසදී drag and drop drop down කියන drop down questions ටික ඉවර කරගන්න බැරි වෙනවා. ඒක ඉවර කරගන්න බැරි වුණොත් සමහර වෙලාවට ඔබට රීඩින් කියන කොටසට ලකුණු 40ක් විතර නැති වෙන්න පුළුවන්. නමුත් මේ multiple choice multiple answers කියන දෙක හරියටම කළත් විනාඩි 10ක් විතර නාස්ති කරලා ඔබට ලකුණු 1ක් 2ක් විතරයි ලැබෙන්නේ. ඒ නිසා සමහර ප්‍රශ්න තියෙනවා අපි ඉතා කෙටි උපක්‍රම භාවිත කරලා කාලය කළමනාකරණය කරගත යුතු තැන්. ඊට පස්සේ තියෙනවා සමහර ප්‍රශ්න වර්ග නිශ්චිත කාලයක් ලැබෙන ප්‍රශ්න තියෙනවා. අපි දන්නවා essay එකකට විනාඩි 20යි. Summarize written text එකකට විනාඩි 10යි. Summarize spoken text එකකට විනාඩි 10යි. මේ වගේ නිශ්චිත කාලයක් ලැබෙන තැනකදී අපි කාලය අඩුවෙන් ප්‍රශ්නේ ඉවර කරා කියලා අපිට කිසිම වාසියක් ලැබෙන්නේ නැහැ. ඒ ඉතුරු වෙන කාලය වෙනත් ප්‍රශ්නයකට යොමු කරගන්න බෑ. මේ වගේ වෙලාවට අපි ශිෂ්‍යයන්ට දෙන උපදේශය තමයි ඒ ලැබෙන කාලයේ උපරිම ප්‍රයෝජන ගන්න. මොනවටද අපි උපරිම ප්‍රයෝජනේ ගන්නෙ? අපි එතෙන්දි බලනවා zero errors. එහෙම නැත්නම් minimum number of mistakes සහිතව එම්딴 වැරදි රහිතව හරි උත්තරයක් සපයලා වැඩිපුර ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න. ඉතින්දී අපි උපරිමටම කාලය කල්මනා කරගෙන කරන්න කියලා ඒ වගේ ප්‍රශ්නවලදී ශිෂ්‍යයන්ට ඉදකඩ ලබා දෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට අපි දැනගෙන ඉන්න ඕන එක ප්‍රශ්නයකට පිළිතුරු සපයනකොට ඒ ප්‍රශ්නේ සඳහා අපිට ඇවරේජ් ටයිම් එකක් යූස් කරන්න ඕන. විනාඩි 2ක් විනාඩි 1කමාරක් වගේ. මීට වඩා කාලයක් ඔබ අතින් වැය වෙනවා නම් ප්‍රශ්නයකට පිළිතුරු සපයන වෙලාවේදී අපි ශිෂ්‍යයන්ට දෙන උපදේශය තමයි ඒ වෙලාවට ඒ ප්‍රශ්නේ මත තවදුරටත් එල්බගෙන ඉන්න එපා. එයින් ඔබට අවස්ථාව අහිමි වෙනවා තවත් ඊට වඩා ලකුණු සංඛ්‍යාවක් ලබා ගත හැකි ප්‍රශ්නයක් ඉවර කරන්න. ඒ නිසා අපි කියනවා ඇවරේජ් ටයිම් එකක් ප්‍රැක්ටිස් කරන වෙලාවට මේන්ටේන් කරන්න ඕන. ඒ කන්සිස්ටන්සි එක අපි එක්සෑම් එක තුළදීත් මනාව පවත්වාගෙන යන්න ඕන. ඊට පස්සේ වඩාම වැදගත් වෙන්නේ ඒ විභාගයකදී අපිට ලැබෙන කාල සීමා පරාසය ඇතුළත ඒ විභාගයේ ලැබෙන ප්‍රශ්න පත්‍රයක් ඉවර කරන්නේ කොහොමද කියන එක මොක් එක්සෑම්ස් හරහා නිරන්තරව සිදු කරන පෙර පුහුණු වීම ඉතා වැදගත්. ඒකෙන් අපිට තව එක වාසියක් ලබා ගන්න පුළුවන්. ඒ පෙර පුහුණු වීම කරන ප්‍රශ්න සමහර වෙලාවට රිපීට් ක්වෙස්චන්ස් විදිහට නැවත වතාවක් විභාගයේදී අහනවා. එතකොට ඒ වෙලාවට අපි වගේ එකක් ලැබුණොත් කාලයත් ඉතුරුයි, අපි උත්තරේ හරියටම දන්නවා. ඒ නිසා නිරන්තරව සිදු කරන පෙර පුහුණු වීම ඉතාම වැදගත්. සාමාන්‍ය මම ගන්න තේමා පාඩේ තමයි ප්‍රැක්ටිස් මේක්ස් ප්‍රෝග්‍රෙස් කියන එක. ඊට පස්සේ තමයි ෆෝමැට්ස් ඇන්ඩ් ස්ට්‍රක්චර්ස් කොහොමද අපි යූස් කරන්නේ. ෆෝමැට් එකක් දීලා තිනවනවා නම් ස්ට්‍රක්චර් එකක් දීලා තිනවනවා නැත්නම් අපි කියනවා ආකෘති සහ ව්‍යුහයන් කියලා. ඒක නිවැරදිව භාවිත කරන්න ඕන, නිවැරදිව මතක තබා ගන්න ඕන. සාමාන්‍යයෙන් රචනාවකට ලබා ගන්න ෆෝමැට් එකේ එක අකුරක්වත් වර්ධින්නේ නැතුව, එක කමා එකක්වත්, එක පන්චුවේෂන් මාක් එකක්වත් වර්ධින්නේ නැතුව ටයිප් කරලා ඉවර කරන්න පුළුවන් නම් නිශ්චිත කාලයක් ඇතුළත අන්නේ ඒ වගේ උපක්‍රම තමයි පීටී විභාගයක සාර්ථකත්වයේ රඳා පවතින හේතු වෙන නිසා මම නැවතවතාවක් මතක් කරනවා. පීටී විභාගය කියලා කියන්නේ හුදෙක් ඉංග්‍රීසි විභාගයකට වඩා කාලය සහ උපක්‍රම කළමනාකරණය සහ නිරන්තර පුහුණු වීමක් තුළින් ජය ගන්න පුළුවන් විභාගයක්. ඒ නිසා පීටි විභාගයට බය විය යුතු නැහැ. වඩා වැදගත් වෙන්නේ ඔබේ කැපකිරීම සහ ඔබේ උනන්දුව විතරයි.
අපි කතා බහ කරේ අද දවසේදී මේ නොවැම්බර් 16 වෙනිදා සිට පීටි ඉංග්‍රීසි පරීක්ෂණයට සිදු කළ වෙනස්කම් සහ මේ වෙනස්කම් විභාග අපේක්ෂකින්ට බලපාන ආකාරය පිළිබඳව මම හිතන්නේ ඉතාම හොඳ පැහැදිලි කිරීම ගණනාවක්ම අපිට ලැබුණා. අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ මෙල්බන් නුවර වෘත්තීය පීටි උපදේශක ඉෂාන් පෙතියගොඩ මහතාව. ඉෂාන් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මදුර. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.